ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔවත් සුපුරුදු පරිදි සිකුරාදා SBS සිංහල වැඩසටහනින් අපි ලෝවටා විදෙස් විත්තිතුලන දැන් හමුවන්නේ. ගෙවියන සතියේ ලෝකයේ වැඩිපුර අවධානයට ලක්වූ කරුණු පිළිබඳව සමාලෝචනය කරන්නට අදත් අපි සමග සුපුරුදු පරිදි එක් වෙනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔමල්, අපි මුලින්ම අවධානය යොමු කරමු අද ලෝවටා තුළින් ලෝකයේ මේ වන විට පැතිරමින් පවතින මේ කොරෝනා වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳව.
චරිත, මේ වෙනකොට මුළු ලෝකෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 36 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මේ රෝගයෙන් මියගිය සංඛ්‍යාවත් මිලියනයකට වඩා දැන් වැඩි වාර්තා වෙලා තියෙනවා. මෙතනදී තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි තැන ඉන්නවා මරණ සංඛ්‍යාව පැත්තෙන් බැලුවොත්. 211,000කට වැඩි මරණ සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙලා තියෙනවා. එතකොට දෙවෙනි තැන ඉන්නවා බ්‍රසීලය 148,000ක් එක්කලා. තුන්වන තැන ඉන්නවා ශ්‍රී ලංකාවේ අසල්වාසී ඉන්දියාව. මේ වෙනකොට 105,000කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. හැබැයි ආසාදිතයන්ගේ සංඛ්‍යාව බලපුවහම ඉන්දියාව ඇමරිකාවට පස්සේ දෙවෙනි තැන ඉන්නවා ආසාදිතයන් මිලියන 6.8ක් වගේ ප්‍රමාණයකින්. ඉතින් ඇත්තටම ඇමරිකාවෙත් ඒකම මේ වෙනකොට යුරෝපයේ රටවලත් අර දෙවන රැල්ලක් පිළිබඳ බියක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ, ඉතාලිය වගේ රටවල් වල මේ වෙනකොට ඔවුන් නැවතත් ලොක්ඩවුන් එකක් නැති වුණාට ඊට හුඟක් සමානව බොහෝ අවස්ථාවලදී තමන්ගේ ආපන ශාලා ඒ වගේම බාර් වසා තැබීමට දැන් කටයුතු කරලා තියෙනවා. ඒකම සමහර ස්ථානවල ඒ විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ආපන ශාලා රාත්‍රි 10න් පස්සේ වසා තබන්නටත් තීන්දුව කරලා තියෙනවා. මේ පහුගිය සතිය ඇතුළතදී වාර්තා වෙච්ච රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වැඩිවීමක් ඕනට දක්නට ලැබුණයි කියලා ස්පාඤ්ඤ වගේ රටවල් වල ඔවුන් දැන් බියක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ රෝහල් සංඛ්‍යාව ප්‍රමාණවත්ද කියලා මේ අලුතෙන් ඇතිවෙන රෝගීන්ට පත්කාර කිරීම සඳහා. ඉතින් ඒ නිසා තමයි මේ ලොක්ඩවුන් එකක් නොවුනත් බොහොම තද ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඒ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමටත්, ඒ වගේම ජනතාව ඒ පොදු ස්ථානවලට පැමිණීම අවම කිරීම සඳහා.
අපිට දැනගන්න පුළුවන් ඇත්තටම මේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් කොහොමද මේ COVID-19 වලට ගොදුරු වෙලා තිබෙන ඒ තත්ත්වය පිළිබඳ?
ඔව් චරිත, මේ වෙනකොට විදේශ සේවා නියුක්තයන්ගේ කාර්යාංශය ඔවුන් වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් මේ වෙනකොට 64 දෙනෙක් කොරෝනා වෛරසය නිසා පිටරටවලදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා. මේකේ අතිවිශාල ප්‍රමාණයක් මැද පෙරදිග රටවල් වල තමයි මේ විදිහට මේ රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ එක්කම දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, විදේශීය රටවල් වල සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 2600ක් වත වගේ පිරිසක් මේ වෙනකොට ඒ රෝගී තත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ එක්කම පහුගිය දවස්වල ජෝර්දානයේ තියෙන ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්ත ශාලාවක මේ විදිහට සේවකයන් 350ක් ආසාදිත තත්ත්වයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම බ්‍රිතාන්‍යෙත් ශ්‍රී ලාංකීයන් පිරිසක් අතර ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන බ්‍රිතාන්‍ය ජාතිකයනුත් 45කට අධික පිරිසක්. ඔවුන් සමහර විට ද්විත්ව පුරවැසි භාවය තියෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මෑතකදී බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබාගත් උදවිය වෙන්න පුළුවන්. ඒ වගේ 45 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. මේක ශ්‍රී ලංකාවේ රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙච්ච අය සංඛ්‍යාව බලපුවාම ඉතාමත්ම ඉහළ අගයක්. දැනට ශ්‍රී ලංකාව තුල රෝගයෙන් මිය ගිහිලා තියෙන්නේ 13 දෙනෙක් පමණයි.
එතකොට දැන් අපි අවධානය යොමු කළොත් මං හිතන්නේ මේ ගෙවී ගිය සතියේ ලෝකයේ වැඩිපුර අවධානය යොමු වුණේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් මේ කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන්. ඔහු රෝහල් ගතව සිටියා. නමුත් නැවත දවල් මන්දිරයට පැමිණ තිබෙනවා. ඔකේ අනවතම තත්ත්වය කොහොමද?
ඔව් චරිත, ඇත්තටම අපි ගිය සතියේ වැඩසටහන අවසන් කළා ටිකක් වෙලාවකින් පස්සේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ රෝගය වැළඳුණයි කියන එක වාර්තා වුණේ. ඊට පස්සේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ඔහුව රෝහල් ගත කරලා තිබුණා. දැන් ඒ රෝහලේ දින කීපයක් ගත කළාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් බලහත්කාරයෙන්ම වගේ වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් නැවතත් දවල මන්දිරයට ඇවිල්ලා තියෙනවා. දවල මන්දිරයට පැමිණියා පමණක් නෙමෙයි, දැන් ඔහු තමන්ගේ එදිනෙදා රාජකාරිය කිරීමටත් ආරම්භ කළයි කියලා වාර්තා වෙලා තියෙනවා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් පණිවිඩයක් ලබා දීලා තියෙනවා, ඔහුට මේ රෝගය වැළඳීම ඇත්තටම දේව ආශිර්වාදයක් කියලා. මේක බ්ලෙසිං ෆ්‍රම් ගොඩ් කියලා ඔහු සඳහන් කරලා තියෙන්නේ. මේ රෝගය වැළඳුනාට ඒක ජය ගැනීමට ඔහුට හැකි වුණයි කියලා. නමුත් ඔහුගේ වෛද්‍යවරුන් නම් ඒක ඇත්තටම අනුමත කළ නැහැ. වෛද්‍යවරුන් පවසන්නේ ඔහුට තවමත් ඒ රෝගී තත්ත්වයේ තියෙනවා, ඔහුගේ වෛරසය ඔහුගේ ශරීරෙන් තවමත් ඉවත් වෙලා නැහැ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකාවේ අනෙකුත් රෝගීන්ට ලබා නොදෙන රීජනවා කියන ඒ ක්‍රමවේදයෙන් ඔහුට ප්‍රතිකාර කළ තිබුණා. ඒ එක්කම ඔහුට ඩෙක්සමෙතසෝන් කියන මේ ස්ටිරොයිඩ් එකක් ලබා දීලා තිබුණා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ බොහෝ විට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇතරම රෝගී තත්ත්වයේ වෛරසයේ ශරීරය තුළ තිබුණත් නමුත් ඔහුට සාමාන්‍යවට බොහෝ කිට්ටුවට ඒ කටයුතු කරන්නට හැකි වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔහුගේ වෛද්‍යවරු ප්‍රකාශ කළ තියෙන්නේ මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තමත් මේ කෙටි කාලෙන් දවල මන්දිරයට නැවත පැමිණීම තුළින් දවල මන්දිරයේ කාර්ය නියුතු අනෙකුත් කාර්ය මණ්ඩලයට මේක තර්ජනයක් වෙන්නට පුළුවන්. ඔවුන්ට රෝගී වැළඳීමේ අවධානම ඉතාමත්ම ඉහළයි කියලා. මේ වෙනකොටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත්ම කිට්ටුම ආශ්‍රිතයන් බොහොම දෙනෙක් මේ වෙනකොට දැන් ඒ රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ වලින් ඔවුන්ට රෝගය වැළඳිලායි කියලා සොයාගෙන තියෙනවා. ඉතින් ඒ පමණක් නෙවෙයි චරිත, මේ ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ ඉන්න කාලය ඇතුළතදී ඔහු උත්සාහ කළා පෙන්වන්නට ඔහුට එතරම් විශාල ප්‍රශ්නයක් නැහැ. රෝහලේ හිටියදිත් ඔහුට එළියට එන්න පුළුවන් කියලා ඔහු තමන්ගේ ඒ විශේෂ මෝටර රථයේ නැගිලා රෝහල ඉදිරිපිට හිටපු සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. සමහරු ඔහුට සුබ පතන්නට, ඒ වගේම ඔහුට විරුද්ධව රෝහල ඉදිරිපිට හිටියා. මේ සියලුම දෙනාම ඇවිල්ලා ඔවුන්ට අතවනලා ආචාර කරලා යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළා. ඉතින් ඒ කරපු දෙයත් ඇත්තටම සම්පූර්ණයෙන්ම ඒ වෛද්‍ය උපදෙස් වලට විරුද්ධවයි. ඒ විරුද්ධ සහ ඒක අනෙකුත් රෝගීන්ට වැරදි ආදර්ශයක් ලබා දෙන කාරණාවක් හැටියට ඇමරිකාවේ ඒ සෞඛ්‍ය බලධාරීන් හඳුනා දුන්නා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ සාමාන්‍ය අසාමාන්‍ය විදිහට කටයුතු කරන නායකයෙක්. ඉතින් ඔහු ඒ සුපුරුදු පරිදි මේ රෝගයේ සම්බන්ධයෙන්ුත් අනෙකුත් අයට වඩා බොහොම වෙනස් විදියකට ඉතාමත්ම ආන්දෝලනාත්මක විදියට තමයි මේ අවස්ථාවේදී කටයුතු කරලා තියෙන්නේ.
ඇමරිකානු ජනතවරණයේ උපජනාධිපති මයික් පෙන්ස් සහ ඩෙමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතර ප්‍රථම විවාදය පැවතුණා. ඇත්තටම එය මීට පෙර පැවති ජනපති අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති විවාදයට වඩා නම් යම් වෙනසක් අපිට දක්නට ලැබුණා නේද? මම කැමතියි එහි තොරතුරු දැනගන්න.
ඔව්, මීට කලින් චරිත තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර විවාදයක් තිබුණා. නමුත් ඒ විවාදය එකිනෙකාට දෝෂාරෝපණය කරගන්න ඒක ඇත්තටම ලොකු අවුලකින් තමයි කෙලවර වුණේ. ඒ විවාදේ ඇත්තටම හරයා මොකද්ද කියන එක තේරු ගන්න බොහොම අමාරු වුණා. මොකද එකිනෙකාට බාධා කිරීම සිද්ධ වුණ හොඳ අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මෙතන මයික් පෙන්සා කමලා හැරිස්ගේ විවාදය ඊට වඩා බොහොම හාත්පසින්ම වෙනත්, ඊට වඩා බොහොම සීදාචාර ආකාරයට මෙතන මේ විවාදය පැවැත්වුණා. හැබැයි මේ විවාදය ඇතුළතුළදී සමහර අවස්ථාවලදී මෙතන ඇතර මේ විවාදය පිළිබඳ බොහොම විශ්ලේෂණය කරපු ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මයික් පෙන්ස් 10 වතාවක් කමලා හැරිස්ට බාධා කරන්නට උත්සාහ කළා. ඒකම කමලා හැරිසුත් 5 වතාවක් මයික් පෙන්ස්ට බාධා කරන්නට උත්සාහ කළයි කියලා. නමුත් ඒ කෙසේ වෙතත් මේ තිබිච්ච විවාදය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බයිඩන් අතර තිබිච්ච විවාදයට වඩා බොහොම සීලාචාර විදියට එතන කරුණු කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙච්ච විවාදයක් වුණා. මේ විවාදේ බොහෝ කාලයක් ගත වුණේ අද ඇමරිකාවේ තියෙන කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න. ඉතින් මෙතනදී කමලා හැරිස් දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට චෝදනා එල්ල කරන්නේ මේ වෛරසය නිසියාකාරව පාලනය නොකිරීම නිසා. මේ වෙනකොට ඇමරිකාවේ 210,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ ජීවිත බේර ගන්නට පුළුවන් හැකියාවක් තිබුණා. මීට වඩා කාර්යක්ෂමව ට්‍රම්ප්ගේ පරිපාලනය වෛරසය පාලනය කිරීමට කටයුතු කළා නම් කියලා. ඒකම එකට ප්‍රතික්‍රියා දක්වමින් මයික් පෙන්ස් කියා සිටියේ මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවයි කියලා එන්නතක් තමන්ගේ දුරකාල දැන් නොවැම්බර් 3 වෙනිදා තමයි මැතිවරණ තියන්නට නියමිතව තියෙන්නේ. බොහෝ විට මේ මැතිවරණ තියන්නටත් කලින් ඇමරිකාව නව එන්නතක් මේ කොරෝනා වෛරසයට විරුද්ධ එන්නතක් ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඒක හොඳ දෙයක්, එහෙම නැත්නම් සුබදායි දෙයක් හැටියට මයික් පෙන්ස් පෙන්වන්න උත්සාහ කරා. නමුත් මෙතන මේ විවාදයට කරුණු කාරණා බොහෝම සාකච්ඡා ගැඹුරෙන් සාකච්ඡා වුණත් චරිත සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වුණේ මේ විවාද යන අතරතුරේ මයික් පෙන්ස්ගේ ඔළුවට මැස්සෙක් කෙවිලා වැහුවා. මේ මැස්සා කොතරම් කාලයක් මයික් පෙන්ස්ගේ ඔළුවට හිටියද කියන කාරණාව පිළිබඳ දැඩි ලෙස සමාජ මාධ්‍යවල සාකච්ඡාවට පත් වුණා. ඒක ඇත්තටම මේ මැස්සා ට්‍රෙන්ඩින් ටොපික් එකක්. එහෙම නැත්නම් වැඩිම දෙනෙක් සාකච්ඡාවට භාජනය වෙන කාරණාවකුත් වුණා. මේ මැස්සා හිටපු කාලය පිළිබඳවත් නොයෙකුත් දෙනා විශ්ලේෂණ කළා තිබුණා. ඒක විනාඩි දෙකකුත් තප්පර තුනක් හැටියට ඇමරිකාවේ මාධ්‍ය හඳුන්වලා තිබුණා. ඉතින් මේ මැස්සා පිළිබඳ කතාව දැන් ඇත්තටම මේ විවාදයේ කරුණු කාරණාවලට වැඩිය මේ ඉතාමත්ම අවශේෂ කාරණාව සමාජ මාධ්‍යවල ඉදිරියට ආපු කාරණාවක් බවට පත් වුණා.
එතකොට දැන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මං හිතන්නේ ඔහුගේ රෝගී තත්ත්වය යටතේ වුණත් බලාපොරොත්තු වෙන ඉන්නවා ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට නේද?
මේක ඇත්තටම බොහෝ විට නොවැම්බර් 3 වෙනිදා තියෙන මැතිවරණයේ ඉලක්ක කරගත් එකක් කියලා අපිට එකක් විදිහකට උපකල්පනය කරන්න පුළුවන්. මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ තිබුණා ඔහු දැනට ඇෆ්ගනිස්තානයේ යොදවා සිටින ඇමරිකානු බටපිරිස 8600ක් විතර ඒ පිරිස ඉතා ඉක්මනින් ඉවත් කරගන්නවායි කියලා. දැන් මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ වෙනකොට චරිත ඇමරිකාවේ ප්‍රමුඛත්වයේ ඇතිව තලිබාන් වරුන් සහ ඇෆ්ගනිස්තානයේ අනිකුත් දේශපාලන අධිකාරීන් සමග සාම සාකච්ඡා වටයක් ආරම්භ කළ තුනද මේ වෙනකොට ඒ සාකච්ඡා වටේ ඉදිරියට යනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ප්‍රකාශ කරනවා මේ අවුරුද්දේ නත්තලට කලින් දැනට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමරිකානු බටපිරිස් 8600 නැවත ගම රට බලා එහෙම නැත්නම් තමන්ගේ රටට ගෙන්වා ගන්නවයි කියලා. ඉතින් මෙතන ඒ විදිහට ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වා ගැනීමට නම් තලිබාන් වරුන් සමග යම්කිසි සාම ගිවිසුමකට එහෙම නැත්නම් එකඟතාවයකට පැමිණෙන්නට සිදුවෙයි. මේ වෙනකොට ඒ පිළිබඳ සාකච්ඡා පවත්වමින් පවතිනු. ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වුණාට පස්සේ තලිබාන් වරුන් ඇමරිකාව අයින් වුණාට පස්සේ ඒ තැනට පැමිණෙන ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය හමුදාවලට ප්‍රහාර එල්ල කරන්නේ නැහැයි කියන එකඟතාවය මත තමයි මේ කාරණාව සිද්ධ වෙන්න නියමිතව තියෙන්නේ. මීට කලින් අවස්ථාවේදී මීට කලින් හිටපු ජනාධිපති බරක් ඔබාමත් මේ විදිහට පොරොන්දුවක් දීලා තිබුණා ඇෆ්ගනිස්තානයෙන් හමුදා බටපිරිස ඉවත් කරගන්නවයි කියලා. නමුත් ඔහුට ඒක කරන්නට බැරි වුණේ ඇෆ්ගනිස්තානයෙන් දිගින් දිගටම ඇතිවෙච්ච ඒ යුදමය තත්ත්වය එක්කම තලිබන් වරුන් සහ ඊට පස්සේ IS සංවිධානයේ ඒ තිවිච්ච ප්‍රහාර මැද්දේ ඇමරිකානු බටපිරිස ඉවත් කරගන්නට බැරි වුණා. නමුත් දැන් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම කියා සිටිනවා නත්තලට කලින් සියලුම ඇමරිකානු බටපිරිස ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නවයි කියලා. මේක තමයි ඇමරිකානු බටපිරිස වැඩිම කාලයක් පිට රටක යුද්ධයකට පැටලිලා හිටිය අවුරුදු 19ක වගේ කාලයක් 2001 ඉඳලා. ඒ කියන්නේ නිව්යෝක් නුවර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට කරපු ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ යුද්ධයට පැටළුණා. ඉතින් අවුරුදු 19කට පස්සේ ඇමරිකාව සම්පූර්ණයෙන්ම විදේශ රටක යුදමය තත්ත්වෙන් ඉවත් වීම සිද්ධ වීමට නියමිතව තියෙනවා මේ අවුරුද්දේ අවසාන වෙනකොට.
ඔය එක්ක මමල් ලෝකේ පුරා මේ Black Lives Matter විරෝධතාවලට මුල්ලුනේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට වග කිව යුතුයයි චොදනා ලැබ සිටින ඒ නිලධාරියා අපමත නිදහස් කොට තිබෙනවා. මම කැමතියි ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න.
ඔව් චරිත, මේකත් ඇත්තටම විශාල ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වුණා ඇමරිකාව පුරාම. මොකද මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මැයි මාසේ ඔහුව පොලිසිය බාරයට පත් වෙන අවස්ථාවේ ඔහුගේ බෙල්ලට එක නිලධාරියෙක් තමන්ගේ දණහිස තියලා විනාඩි 8කට වැඩි කාලයක් දණහිස තියාගෙන හිටීම නිසා ඔහුට හුස්ම ගන්න බැරිව ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඊට පස්සේ ඒක ඇත්තටම ඇමරිකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකේ පුරාම අර Black Lives Matter කියන එක ආරම්භ වෙන ඒක ව්‍යාප්ත වෙන්නට කාරණාවක් වුණා. ඉතින් මෙතනදී ඒ චෝදනා ලැබපු පොලිස් නිලධාරියා ඩෙරෙක් ෂෞහන් කියන පොලිස් නිලධාරියා ඔහු මැයි මාසයේ සිට බන්ධනාගාරගත කරලා තිබුණේ ඔහු අත්අඩංගුවේ පසුව වෙන තිබුණේ. නමුත් ඔහුට සහ ඔහුට සහය දක්වන ඒ අන්තවාදී කොටස් මේ වෙනකොට ඩොලර් මිලියනයක මුදල් සොයාගෙන ඒ අප මුදල් තැන්පත් තුළින් ඔහුට අප ලබාගෙන තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම ඉතාමත්ම ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙනවා. මොකද මේ ඔහුගේ නඩු විභාගයේ පැවැත්වෙන්නට නියමිතව තියෙන්නේ එන අවුරුද්දේ මුල් භාගයේදී. ඒ නඩු විභාගයේ ආරම්භ වෙන්නට කලින් ඔහුට මේ විදිහට අප ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම ලොකු විරෝධයක් දැන් ඇමරිකාවේ මතුවලා තියෙනවා.
එතකම අපි ඒ පසුගිය සතියේ කතා බහ කළා ආමිනියම් සහ අසර්බයිජානය අතර ගැටුම් පිළිබඳව. එහි අලුත්ම තත්ත්වය කොහොමද දැන්?
මේ වෙනකොට තවමත් ඒ ගැටුම් ඇතිවෙමින් පවතිනවා චරිත. නමුත් රුසියාව දැඩි උත්සාහයක් ගන්න බව පේනවා මේ දෙපාර්ශ්වයේම යම්කිසි විදිහකට සටන් විරාමයක් එහෙමත් නැත්නම් සාම වැඩපිළිවෙලක් කරා යොමු කරන්න. මේ රටවල් දෙකම ආමේනියාවයි අසර්බයිජානියයි දෙකම මීට කලින් සෝවියට් දේශයේ රාජ්‍යයන් හැටියට තියලා පසුව නිදහස ලබන අවස්ථාවේදී ඔවුන් වෙන වෙනකොට අසර්බයිජානී යම් නගෝනා කරබක් කියන ඒ ප්‍රදේශය අසර්බයිජානයට අයිති ප්‍රදේශයක් හැටියට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තා. නමුත් මේ නගෝනා කරබක් ප්‍රදේශයේ ඉන්න ආමේනියානු ජාතිකයන් ඔවුන් අසර්බයිජානයේ පාලනය පිළිගැනීමට විරුද්ධ වෙලා තමන්ගේම ස්වයං පාලනයක් හැටියට පහුගිය කාලේ ඔවුන් පවත්වාගෙන ගියා. නමුත් ඔක්තෝබර් මාසයේ සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට ඔක්තෝබර් මාසයේ ආරම්භයත් එක්කල අසර්බයිජානය නැවත උත්සාහයක් ගත්තා මේ නගෝනා කරබක් කියන ප්‍රදේශය තමන්ගේ යටතට තමන්ගේ පාලනය යටතට නතු කරගන්න. ඉතින් ඒකත් එක්ක තමයි මේ යුදමේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ වෙනකොට සිය ගණනක් දෙපාර්ශ්වයේම ජීවිතක්ෂයටපත් වුණයි කියලා වාර්තා වෙනවා. නිශ්චිත වශයෙන් අපිට මේ මරණ සංඛ්‍යාව ලබා ගන්න බැරි වුණාට මේ වෙනකොට ආමේනියාවේ ආමේනියාව කියලා තියෙනවා ඔවුන්ගේ පැත්තෙන් හමුදා බටපිරිස් 300ක් විතර ජීවිතක්ෂයටපත් වුණයි කියලා. මේ අසර්බයිජානයේ දිගින් දිගටම කරන බර අවි පාවිච්චි කරගෙන ඒ එහෙමත් නැත්නම් ගුවන් යානා පාවිච්චි කරගෙන මේ කරන ප්‍රහාරයන් නිසා. ඉතින් රුසියාව මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා යම්කිසි විදියකට දෙපාර්ශ්වයේම සාමම මගකට යොමු කරන්න. මොකද රුසියාව මේ රටවල් දෙකටම අවියාවිධ සපයන රටවල් දෙකත් එක්කම හොඳ මිත්‍රත්වයක් තියෙන රටක් තමයි රුසියාව. ඉතින් ඔවුන් දැන් මේ සතිය වෙනකොට අලුත් වැඩපිළිවෙළක් දියත් කරනවායි කියලා තියෙනවා. මේ යුදමේ තත්ත්වය යම්කිසි විදියකට සමනය කරන්න ආමේනියාවත් අසර්බයිජානියත් ඒ රටවල්වල අමාත්‍ය මණ්ඩල අමාත්‍ය මට්ටමින් සාකච්ඡා පවත්වන නියමිතයි. මොකද මෙතනදී මේ වෙනකොට නගෝනා කරබක් ප්‍රාන්තයේ ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් 50%ක් විතර, ඒ කියන්නේ 75,000ක වගේ පිරිසක් මේ වෙනකොට අවතැන් වෙලා තියෙනවා මේ තියෙන යුදමේ තත්ත්වය නිසා.
ඔව්, එහෙමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අමල්. ලබන සතියෙත් සිකුරාදා අපි ලෝවට අතුරෙන් හමුවෙමු.
ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.